ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
අගෝස්තු මාසේ 5 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයේ අනතුරුව මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය සෑහෙන උණුසුම් වෙමින් පවතින ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. ඉතින් ඒ ආකාරයෙන් උණුසුම් වන දේශපාලන වටපිටාව තුළ බොහෝ ආකාරයේ අලුත් ප්‍රවෘත්ති මතුවෙනවා මේ වන විට. ඉතින් ඒ අලුත් ප්‍රවෘත්තිත් ඒ උණුසුම් තොරතුරුත් එක්ක අද දවසේදී අපි SBS සිංහල ගුවන් විදුලියේ ශ්‍රී ලංකාවේ පුවත්ති උණුසුම් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට අපේ හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබදාසනක් මනෝජ්.
අයිබෝන් සුබදාසනක් වඳුර.
හොඳයි මනෝජ්, අපි අද දවසේදී අපේ කතාබහ ආරම්භ කරමු අලුත් පාර්ලිමේන්තුවෙන්. අගෝස්තු මාසේ 20 වෙනිදා ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරය ආරම්භ කිරීමට නියමිතයි. මේ වද විට කොහොමද ආණ්ඩුවට 3-2 බලයක් ලැබී තිබෙනවා? කවුද කතානායක, කවුද නියෝජ්‍ය කතානායක, කවුද සභානායක, කවුද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක? මේ ආකාරයේ විවිධාකාරයේ ප්‍රශ්න මේ වන විට ජනතාව තුළ මතුවෙමින් පවතිනවා. ඒ අතරතුරේදී මේ පාර පාර්ලිමේන්තුව බොහොම වෙනස් පාර්ලිමේන්තුවක් වේ කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා, මොකද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ. අපි කතා බහ කරමු අලුත් පාර්ලිමේන්තුව ගැන.
ඔමදුර, 9 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන බ්‍රහස්පතින්දා 20 වෙනිදා ආරම්භ වෙනවා. එදාට ඔබ කියපු තනතුරු වලට පුද්ගලයන් පත් කරගැනීමේ සූදානමකුත් තිබෙනවා. විශේෂයෙන් කතානායකවරයා ලෙස මාතර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය මහින්දයාප අබේවර්ධන මැතිතුමා පත් කරගනීවිද කියලා යම් අදහසක් තිබෙනවා. හේතුව එතුමා ශ්‍රී ලංකා පොදු ජනප්‍රිය පෙරමුණ පිහිටවද්දි සහ එකබද්ද විපක්ෂ කණ්ඩායමේට ක්‍රියාකාරී ප්‍රබල චරිතයක්. එතුමාට තාම වගකීමක් පවරලා තිබුණෙත් නෑ, මාතු දුරයක් තියලා තිබුණෙත් නෑ. එහෙම යම් රාවයකුත් ගියා එතුමාට ඒ තනතුර ලබා දේවි කියලා. ඇතැම් විට ඔහු කතානායකවරයා බවට පත් වෙන්න පුළුවන්. රංජිත් සීමලාපිටියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයාට නියෝජ්‍ය කතානායක ධූරය ලබා දේවිද කියලත් යම් අදහස් හුවමාරු වෙමින් තියෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා වෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේ සභානායකවරයා බවට පත්වේ කියලා විශ්වාසයක් තියෙනවා. ගයන්ත කරුණාතිලක මැතිතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට ජාතික ජන බල වේගය විසින් නම් කරයි කියලා එහෙම යම් අදහසක් තිබෙනවා. වෙනද වගේ විශාල උත්සව සමග මේ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමක් නැති බව තමයි පේන්න තියෙන්නේ. ඉතාමත් චාම් අයුරින් අභිමානවත් විදිහට මේ පළමු සැසිය පවත්වන්න ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ගත් සඳහන් කළේ ජනාධිපතිවරයා පිළිගන්න වෙනද සිදු කරන සැමරුම් මොකුත් මෙවර පැවැත්වෙන්නේ නැහැ. පළමු සැසිවාරයේදී සාමාන්‍ය ප්‍රවැත්වෙන හමුදා උත්තමාචාර අශ්වාරෝග පෙළපාලි ඒ කිසි දෙයක් මෙවර පැවැත්වෙන්නේ. ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජයමංගල ගාථා පමණක් ගායනා කරන්නීමේයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 223 දෙනෙක් ගැසට් කළ ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙකක් සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. අපේ ජනබල පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේසු මන්ත්‍රීවරු 2. ඒ අරනට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනෙකුගේ නම් මේ වන විට ගැසට් කරලා ඉවරයි. නමුත් 221 දෙනෙක්, ඒ කියන්නේ අතරින් 2 දෙනෙක්ගේ සහභාගීත්වය පිළිබඳව ගැටලු තිබෙනවා. ඔවුන්ට බන්ධනාගාරගත වීම වැනි කාරණා නිසා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර අභිනව මන්ත්‍රීවරයා මරණ දඬුවමට ලක් වෙලා ඉන්නවා. ඒත් එක්කම පිල්ලයන්නොත් සිවනේසිතුරේ චන්ද්‍රකාන්තන්, ඔහු හිටපු නැගෙනහිර මහා ඇමතිවරයෙක්, ඔහුත් දැනට දඬුවම් නියම වෙලා සිටිනවා. ඒ කියන්නේ වෙනතම් රක්ෂිත බන්ධනාගාරගත වෙලා තිබෙනවා. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව නීතිමය ගැටලුවක් තිබෙනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව විසින් අධිකරණයෙන්, අධිකරණ අමාත්‍යාංශයෙන්, නීතිපතිවරයාගෙන් උපදෙස් පටලා තිබෙනවා. ඒ අනුව එයත් නිම වේවි. ඒ මොනෝතින් අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනෙක් සහභාගී වෙන්න නියමිතව තිබෙනවා. අර ජාතික ලේසු මන්ත්‍රීදුර 2 සම්පූර්ණ කිරීම සිදු නොවුනොත්.
ඔව්, මහින්ද යාප අබේවර්ධන මහතා පසුගියදා කතානායක ධුරය බාර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබෙනවා මාධ්‍ය ඉදිරියේදී. අපි බලමු ඔහුගේ අදහස මොකක්ද කියලා.
ඒක ඉතින් සභාවේ මතය, මට ඒක කියන්න අමාරුයි. සභාවේ මන්ත්‍රීවරුන්ගේ මතය අනුව තමයි ඒක තේරෙන්නේ. මගේ ඉතින් මගේ අකමැත්තක් මම ප්‍රකාශ කරන්න නැහැ කොහෙද.
හොඳයි මනෝජ් ඔබ කතාව නවත්තපු තැනින් අපි ආපහු පටන් ගමු. ජාතික ලැයිස්තු අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබලවේගයේ එක් මන්ත්‍රී ධුරයක් සඳහා වූ මේ ජාතික ලැයිස්තු අර්බුදය තාමත් විසඳී නැහැ. මේ වන විට මැතිවරණ කොමිසම පවා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරගෙන හමාරයි. අගෝස්තු 20 වෙනිදාට පෙර මේ අර්බුදය නිමාවට පත්වෙයිද? මේ වන විට ලැබී තිබෙන ආරංචි මොනවාද?
පහුගිය මහමැතිවරණයේදී කොඩිය ලකුණින් තරග කරපු අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හම්බ වුණා. මේ ගැන අර්බුදයක් මතු වුණේ ඊට සුදුස්සෙක් යෝජනා කරන්න යාමේදී අපේ ජනබල පක්ෂයේ ලේකම් විදියට හඳුන්වන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මන්ත්‍රී ධුරය තමන් වහන්සේට ලබා දෙන්න කියලා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරලා තිබුණා. උන්වහන්සේ එම ලිපියෙන් අවධාරණය කරලා තිබුණේ තමන් වහන්සේ ඒ මන්ත්‍රී ධුරය දිවුරුම් දීමෙන් පස්සේ ඒ ධුරයෙන් ඉවත් වෙලා ඥානසාර හිමියන්ට මන්ත්‍රී ධුරය ලබා දෙනවා කියලා. කොහොමනත් එහෙම කියලා තිබ්බ උන්වහන්සේ අතුරුදන් වෙලා ඉන්නේ තවම. කොමුණත් ඒත් එක්කම අතුරුඩේ රතන ස්වාමීන් වහන්සේ කියලා තිබෙනවා මේ ගැටලුව නිරාකරණයට යම් යම් පාර්ශ්වවලින් බලපෑම් එල්ලවනවා. අධිකරණයට ගිහිල්ලා මේ ගැටලුව නිරාකරණය කරගන්න සූදානම් කියලා ඔබත් කිව්වා වගේ මැතිවරණ කොමිසමත් නීතිපතිතුමාගේ උපදෙස් වලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරලා තිබුණේ. දැන් රතන හාමුදුරුවන්ට එරෙහිවත් යම් ආකාරයෙන් මේ පක්ෂය ඇතුළෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක විදියට කටයුතු කරපු ජීවන් චතුරංග කියන පුද්ගලයා යක්කල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා ඔහු සඳහන් කරලා තිනවා ගම්පහ දිස්ත්‍රික් නායකයා විදියට තමන් සතු බලතල ව්‍යාජ විපිලේකන ඉදිරිපත් කරලා අතුළු රතන හිමියන්ගේ වගකීම් එහෙම නැත්නම් බලතල අයිති විදියට පාවිච්චි කරලා තිනවා කියලා උන්වහන්සේ ගම්පහ දිස්ත්‍රික් නායකයා නෙවෙයි කියලා සඳහන් කරලා තිනවා. ඉතින් මේ වගේ ගැටලුකාරී තත්වයන් කිහිපයක් මතු වෙලා තිබෙනවා. ලේකම් ධුරය සඳහා පත් කරපු දෙදෙනෙක් විසින් තමන් වහන්සේලා මේ තනතුර සුදුසුයි කියන ඉල්ලීම ඉදිරිපත් කරපු නිසා පක්ෂයේ ඇතැම් අය සඳහන් කරනවා ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට මේ තනතුර ලබා දිය යුතුයි කියලා. නමුත් අතරුලේ රතන ස්වාමීන් වහන්සේත් මේ තනතුර ලබා ගැනීම යම් බලාපොරොත්තුවක් තිබෙන බව සඳහන් කරනවා. දැන් රතන ස්වාමීන් වහන්සේ ඡන්දෙල්ලන ලැයිස්තුවේ හිටියේ ගලගොඩත්තේ ස්වාමීන් වහන්සේ ඡන්දෙල්ලන ලැයිස්තුවකට තමන්ගේ නම ඉදිරිපත් කරලා උන්වහන්සේගේ කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුව ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඉතින් මේ තත්ත්ව නිසා නීතිමය ගැටලු පැන නැගේ කියලා එක් එක් පාර්ශ්ව වෙන වෙනම සඳහන් කරනවා. කොමුණත් දැන් දෙදිනක් මේ පක්ෂයේ තමන්ව පත් කරගන්න කියලා දීලා තියෙනවා යෝජනා. තව ස්වාමීන් වහන්සේලා දෙදිනක් ගලගොඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ සහ අතුරු ලතන ස්වාමීන් වහන්සේ මේ සඳහා සූදානමින් ඉන්න බවක් පේන්න තිබෙනවා. මේ ගැටලුකාරී තත්ත්ව නිරාකරණය කරගත්තේ නැත්නම් මේ ජාතික ලැයිස්තුව අපේක්ෂකත්වයේ මන්ත්‍රී මන්ත්‍රී ධුරේ නොමැතිව තමයි නවවන පාර්ලිමේන්තු සැසිවාරයේ පළමු සැසිය පවත්වන්න වෙන්නේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සම්බන්ධයෙන්. බොහෝ දිනකට සිතා සිටියේ ඇමති ධූර ලැබුණේ නැහැ කියලා මැසිවිලි නැගෙන්නට පටන් අරන් තිබෙනවා. ඒ අතරතුරේදී විජේදාස රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රධාන වශයෙන් කතා බහ වෙනවා. මනෝජ්, ඒ වගේම හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ වන විට කිසිදු තනතුරක් ලබා දීලා නැහැ. මෙයත් දැඩි ආන්දෝලනාත්මක කතාබහට ලක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිලි එන්න එන්නම වැඩි වෙනවා කියලත් කතාබහක් තිබෙනවා. මේ ගැන මොනවද තිබෙන ආරංචි?
මුලින්ම මේ සම්බන්ධයෙන් පළවෙනි ආරංචිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් බැලුවොතින් ඊයේ දිනේ වන විට වාර්තා වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි පක්ෂ දෙකම එකතු කරලා මේ කණ්ඩායම් දෙකේ නායකත්වය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට ලබා දීමේ සූදානමක් තියෙනවා කියන අදහසකුත්. දැන් ඔබ කිව්වා වගේ කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මගේ සැලකිලි දත්ුනේ කියලා ඔහු සාකච්ඡා කරනවා. අමාත්‍ය දුර දෙකයි හම්බුනේ. අමාත්‍ය දුර දෙක නිවල් ශ්‍රීපාල ද සිල්වා මැතිතුමාට කම්කරු අමාත්‍ය දුරයත්, ඊට පස්සේ මහින්ද අමරවිර මැතිතුමාට පරිසර අමාත්‍ය දුරයත් තමයි අමාත්‍ය දුර දෙකක් විදිහට හම්බුනේ. සිසු තනතුරු කිහිපයක් රාජ්‍ය අමාත්‍ය දුර තිබෙනවා. තවත් කිහිප දිනකටම තනතුරු නොලැබීම පිළිබඳවත් යම් සංවාද තියෙනවා. ඉතින් ආපු ගියපු අයත් ඒ අතර ඉන්නවා. පස්සෙස් පොදු ජන ප්‍රමුණි සමාජිකත්වය ලබාගත් අයත් ඉන්නවා. කොමුණ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අතහැරලා ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක වැඩ කරපු කිහිප දිනකට තනතුරු අහිමිලා තියෙන උදාහරණයක් විදිහට සුසිල් ප්‍රේමජාන්, අනුර ප්‍රියදර්ශන යාපා, එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, ජෝන් සෙනවිරත්න, මේ වගේ බැලුවොත් ජ්‍යෙෂ්ඨ නම් කිහිපයක් මේ නම් ලැයිස්තු අතර තිබෙනවා. ඔවුන්ට කිසිම තනතුරක් ලැබුණේ නැහැ. ඒත් එක්කම විජේදාස රාජපක්ෂ මැතිතුමා, ඔහු යහපාලන ආණ්ඩුවේ ඉඳලා පස්සේ ආයමත් මේ විපක්ෂ කණ්ඩායමට එකතු වෙලා ඡන්ද ඉල්ලලා පළමු පස් දෙන අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇවිල්ලා මනාප ලක්ෂයකටත් වැඩිය ලබාගෙන තිබුණා. කොහොම වුණත් එතුමටත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දෙන සූදානමක් තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් තමන්ට ලැබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් කියලා දැනගත්තයින් පසුව මේ රැස්වීමේ මේ උත්සව සභාවෙන් පිටත් වෙවිලා තියෙනවා විජේදාස රාජපක්ෂ මැතිතුමා අපිට ආරංචි කරන විදිහට. දැන් GLPDS මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී තවත් රාජ්‍ය අමාත්‍ය ධූර හතරක් අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධව තිබෙන්න තිබුණා කියලා වාර්තා වුණා. ඒකෙන් එක තනතුරක් ගත්තා පියල් නිශාන්තද සිල්වා සීතාරමේපොළ ජාතික ලැබුම් මන්ත්‍රීවරයෙක් එකක් හම්බුණා. විජිත බේරුගොඩ මන්ත්‍රීතුමාට එක රාජ්‍ය අමාත්‍ය ධූරයක් හම්බුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කියන රාජ්‍ය අමාත්‍ය ධූරේ කිසි කෙනෙක් දිවුරුම් දුන්නේ නැහැ. වාර්තා වෙන විදිහට මේ අමාත්‍ය ධූරය රාජ්‍ය අමාත්‍ය ධූර විජේදාස රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්න තිබුණ එකක් කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් එතුමා මේ තනතුර බාරගත්තේ නැහැ. සුසිල් ප්‍රේමජාත මැතිතුමාත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් නම් තමන්ට ලැබෙන්නේ තමන් මේ සඳහා සූදානමක් නැති බව සඳහන් කරයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ වගේ අර්බුද කිහිපයක් මැද්දේ අමාත්‍ය ධුරවල මන්ත්‍රීවරු දූරුම් දීම සිද්ධ වුණා. විෂයපතයන් 28ක් යටතේ අමාත්‍යවරු නම් කරලා තිබුණා. එයින් විෂයපතයන් 3ක් මහින්ද රාජපක්ෂ අප්‍රමාත්‍යතුමා අරගත්ත මුදල් කියන කැබිනට් අමාත්‍ය ධුරේ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු කියන කැබිනට් අමාත්‍ය ධුරේ, නාගරික සංවර්ධන හා නිවාස කියන කැබිනට් අමාත්‍ය ධුරේ. ඒ අනුව පුද්ගලයන් විදිහට 26 දෙනයි අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දුන්නේ මේ දිවුරුම් දීමේ උත්සවයේදී පසුගිය බදාදා දිනේ.
ඔමනොත් දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව මේ වන විට මතුවලා තිබෙන කතා බහත් එක්ක ඊළඟට මෛත්‍රීට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය තමයි දේශපාලනඥයින් අතරත් ඒ වගේම සාමාන්‍ය අපේ ලංකාවේ පොදු ජනතාව අතරත් තිබෙන්නේ. මේ වන විට ඒ දැඩි කතා බහකට ලක් වෙන ප්‍රශ්නයක් ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ නවවන පාර්ලිමේන්තුවේ ඉදිරි ගමන මොන ආකාරයෙන්ද තීරණය වෙලා තින්නේ?
දැන් මේ වනට ඔබත් දකින්නේ සමාජ මාධ්‍යයේ ප්‍රධාන උපුටා ගැනීම වෙලා තියෙන්නේ එතුමා ඡායාරූපයක් එක්ක සමාජ මාධ්‍යයේ පළ කරපු වැකියක්. එතුමා සඳහන් කරලා තියෙනවා වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කාලයක් බලා සිටිය යුතුයි කියලා. දැන් මේ සියල්ල සිද්ධ වෙන්නේ එතුමාට අලුත් රජයේ තවම කිසිදු වගකීමක් පැවරෙන්නේ නැති තැනක. මුලින් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දෙද්දී වාර්තා වුණා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්ව 3 දෙනෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් වෙන්නේ කියලා. එතකොට කැබිනට් මණ්ඩලයේ දියුරුම් දෙන දවසේ ජනාධිපතිතුමා ඇවිල්ලා හිටියේ ඉදිරිපෙළ අසොන්ගෙනත් හිටියා. නමුත් එදා තනතුරක දියුරුම් දුන්නේ නැහැ. ඊට පෙර ඔහු කතානායකවරයා බවට පත් වෙයි කියලා යම් කසුකුසුවක් තිබුණා. ඊට පස්සේ කැබිනට් දියුරුම් දීමෙන් පස්සේ යම් අදහසක් හුවමාරු වෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්නේ කැබිනට් අමාත්‍ය ධුර දෙක නම් මට ඇමති ධුරයක් එපා, ඒක අපේ කාට හරි වෙන දෙමු කියන අදහසක හිටියා කියලා. ඒ අනුව රිමල් සිරිපාල සිල්ලා සහ මහින්ද අමරවීර කැබිනට් අමාත්‍යවරු විදිහට දිවුරුම් දුන්නා කියලා එහෙම අදහසකුත් තිබුණා. ඊට පස්සේ තව තැනක වාර්තා වුණා ඉස්සරහට සිද්ධ වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිද්ධ කරලා නියෝජ්‍ය අගමැති කියලා තනතුරක් නිර්මාණය කරලා ඒක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා. දැන් මේකට ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක්ම තමන් මීට විරුද්ධයි කියන විරෝධතාවය ගොනු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. තව තැනක වාර්තා වෙනවා දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමක් පිළිබඳව, ඒ කියන්නේ ඔහු ජනාධිපතිවරයා විදියට සේනාධිනායකවරයා විදියට හිටපු ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් සාක්ෂි දීමක් හෝ ඊට අදාළ කාරණාවලට එතුමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සාක්ෂි දීම වගේ කාරණාවලට. ඉතින් මේවා ඉවර වෙනකන් මේ විමර්ශන කටයුතු ඉවර වෙනකන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබා නොදුන්නායි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙහෙම අවස්ථා කිහිපයක් තිබෙනවා. පීවර බලාගෙන ඉන්න වෙනවා ඇත්තම කුමක්ද සිද්ධ වුණේ කියන කාරණය. මේ වෙනකන් එතුමට කිසිම වගකීමක් පවරලා නැහැ.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියගෙන එන ශ්‍රී ලංකීය පුවත්ති මසුමත් සමග. අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ අලුත් කැබිනට් අමාත්‍ය ධුරය වගේම රාජ්‍ය අමාත්‍ය ධුර පිළිබඳව අපි කතා බහ කරා. මනෝජ්, අතරතුරේදී මේ අමාත්‍යවරුන් දිවුරුම් දෙන උත්සවයේදී මෙහි නම් ප්‍රකාශයට පත් කෙරුණා, ඊට පෙර ආතුව මේ අමාත්‍යංශවල ව්‍යුහය ගැසට් කෙරුණා. වෙනදාට වැඩිය අපිට බලපුරුදු නැති විදියේ ආකාරයේ දුලබ නම් කිහිපයක් තමයි මේ රාජ්‍ය මාධ්‍ය දුරවලට විශේෂයෙන්ම නම් කරනු ලැබුවේ. මේ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ ඒ වගේම සාමාන්‍ය සමාජයේ පවා විහිළුවකට ලක්වෙන්නට පටන් අරන් තිබෙනවා. විශේෂයෙන්ම මේ නම් මොනවද, ඇමතිවරුන්ට වෙන වැඩ නැද්ද, සහ විශේෂයෙන්ම මෙවැනි අමාත්‍යංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව ප්‍රශ්න කරමින් සිටිනවා. නමුත් මෙහි ඉතා ගැඹුරු යටිපෙළක් තිබෙනවා කියලා තමයි විශේෂයෙන්ම තවත් පිරිසක් පවසන්නේ. මේ ගැටලුව පිළිබඳව අපි කතා බහ කරමු. මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් බවට මේ වනිට ශ්‍රී ලංකාවේ සමාජයේ පත් වෙලා තිබෙනවා මනෝජ්.
ඔහොමතර දැන් මේ පාර කැබිනට් මණ්ඩලය පත් කරන්න කලින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය විදිහට ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් වෙනවා 8 මාසේ 9 අගෝස්තු 9. මේකේ සඳහන් වෙන්නේ අමාත්‍ය මණ්ඩල ව්‍යූහය පිළිබඳව. එහි කැබිනට් විෂයපතයන් 28 සහ රාජ්‍ය අමාත්‍යංශ 40 විෂය ගැසට් වෙනවා. එතකොට මේ පාර ප්‍රථම වතාවට ඒ මොහොතේ තනතුරු ලබා දෙනවට වැඩිය කලින්ම මේ අමාත්‍යවරුන්ට ලබා දෙන්නේ මොනවද කියලා සඳහන් වෙලා තිබුණා. හැබැයි දැන් මේ පිළිබඳව එතරම් ආందోళనක් තිබුණේ නැහැ. ඇමතිවරු දියුරුම් දෙනවත් එක්කම මේ පුද්ගලයන්ගේ අතට මේ විෂයන් වගකීම් විදිහට ලැබුණට පස්සේ තමයි මේ පිළිබඳව සංවාදය ආරම්භ වුණේ. ඉතින් දැන් මීට කලින් කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පත් කරාට කැබිනට් රාජ්‍ය ගැටුමකුත් තිබුණා. ගොඩක් වෙලාවට රාජ්‍ය අමාත්‍යවරයෙකුට වැඩ කරන්න වෙන්නේ තමන්ගේ විෂයපතෙන් කැබිනට් අමාත්‍යවරයා මොනවා හරි දුන්නොත් විතරයි. අඩුතරමේ තමන්ට වාඩි වෙන්න මේසයක්වත් දෙන්නේ නැහැ වගේ කියන අර මේ පුංචි කාලේ මැසවිල්ලක් පවා ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍යවරු වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. දැන් මෙවර විශේෂත්වය තමයි එක් එක් විෂයපතයන් වල වෙනම වැඩ කිරීමේ සම්පූර්ණ වගකීම රාජ්‍ය අමාත්‍යවරයාට බාර දීලා තියෙනවා. කැබිනට් අමාත්‍යවරයා හරහා එහෙම නැත්නම් රේඛීය අමාත්‍යංශය හරහා කැබිනට් පත්‍රිකා යොමු කිරීමට පමණක් කැබිනට් මණ්ඩලයට යන්න ඉඩ තියලා රාජ්‍ය මාතෘ කැබිනට් රැස්වීම වලට සහභාගී නොවුනට විෂයන් වගකීම් ඍජුව ඔවුන්ට බාර දීලා තියෙනවා. දැන් මීට කලින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් විවිධ අමාත්‍යංශ වල පත් වෙන පුද්ගලයෝ කර්මාන්ත අමාත්‍යංශය යටතේ දැන් මේ පාර තියෙනවා වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය. එතකොට බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන කියලා අමාත්‍යංශයක්. උක් බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත්ස කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ඒ ආශ්‍රිත කර්මාන්ත මේ වගේ විදිහට කුඩා කුඩා විෂයන් වලට මේ අමාත්‍යංශ බෙදාවෙන් කරලා තියෙනවා. ඉතින් මේක සමාජයෙන් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය යම් මුසුල් විසුල් වලට ලක් කරනවා. දැන් මෙහෙමයි ඉතිහාසයේ ඉඳලා කැබිනට් අමාත්‍යංශයක් වේවා රාජ්‍ය අමාත්‍යංශයක් වේවා මෙතරම් ගැඹුරින් ඒ කියන්නේ විෂය විදියට විග්‍රහ කරලා තිබුණා හෝ නැතා මේ අය වැඩ කරන විදියට සහ ලබා ගන්න ප්‍රතිඵලය අනුව තමයි ඊළඟ ප්‍රතිඵලයේ පදනම් වෙන්නේ. ඉතින් මේක රජයකට සමහරලාට භුක්ති විඳින්න වෙන ඉරණමක් බවට පත් වෙනවා. මේ විෂයන්වල අමාත්‍යවරු එහෙම නැත්නම් වගකීම් පවරපොය වැඩ කරන විදිය දැන් මෙවර ඍජුවම මේ වගකීම් පවරලා තියෙනවා. සහ දැන් ඔබ දන්නවා රටේ සුළු අපනයන භෝග කියලා විෂයක් තිබුණා. දැන් මේක විශේෂයෙන්ම මෙවරේක නම් කරලා තියෙනවා. ඌක් බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබුන තිබුණා මේ විදිහට. එතකොට පොල් කිතුල් තල් රබර් වගේ එහෙම කොටස්. ඉතින් මේවායේ දැන් ඍජු අමාත්‍යවරයෙක් ඉන්නවා වගකීම් දරන්න. දැන් ගොඩක් ලුණු සම්බන්ධෙනුත් විෂයක් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාව දූපතක් 2/3 තියෙන්නේ මුහුද. ඒ තිබිලා ලුණු රටට ආනයනය කරනවා. දැන් රටේ විදේශ විනිමය තියාගන්නත් රට ඇතුළේ නිෂ්පාදනය වැඩි කරන්නත් අපනයනය වැඩි කරලා විදේශ විනිමය ගේන්නත් රට ඇතුළේ යම් කර්මාන්ත තියෙද්දී ඒවා සම්බන්ධයෙන් අපි ආනයනවලට සීමා වෙලා තියෙනවා. අපනයන කරත් අපනයන සඳහා වන අමුද්‍රව්‍ය ඇතුළු බොහෝ දේවල් විශාල වශයෙන් පිටරටින් ආනයනය කරනවා. ඉතින් මේක රටක් විදිහට ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න තියෙන හොඳ අවස්ථාවක්. දේශීය විදේශීය දෙපැත්තෙන්ම ආනයන අපනයන දෙපැත්තම පාලනය කරන එක අපනයන වැඩි කරන්න ආනයන සීමා කරන්නත් අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් අධ්‍යක්ෂින් තියන අය මේක විග්‍රහ කරනවා. දැන් දයාසිරි ජයසේකර කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලි කම්පරයා. ඔහුට දීලා තියෙන්නේ බතික් අත්‍යන්ත රෙදි සහ දේශීය ඇඟලුම්. ඉතින් බතික් මහමහ රෙදි මහමහ ඉන්න තමයි වෙන්නේ වගේ ඒකත් සමාජයේ විහිළුවට අරගෙන තියෙනවා. නමුත් බතික් කියලා කියන්නේ ඇතැම් රටවල ආසියාවේ වගේ ගත්තොත් ඉන්දුනීසියාවේ බාලි වගේ දූපත්වල විශාල වශයෙන් බතික් කර්මාන්තය සිද්ධ කරනවා. ඉතින් අපේ රට ඇතුලේ කර්මාන්තයක් විදිහට සිද්ධ වුණාත් ඒකට නිසිමිලක් තියෙනවද කියන ප්‍රශ්න තියෙනවා. මේවා අපි අපනයනය කරනවද කියන ගැටලුව තියෙනවා. ඉතින් මේ සියලු විෂයන් පිළිබඳව බලලා රට ඇතුලේ හොඳ ආර්ථිකයක් ගොඩනගන්න ලැබුණු වගකීම් හැටියට මේවා බාර අරගෙන කටයුතු කරන්න පුළුවන් බවක් පේන්න තියෙනවා. ඉතින් මේවා ඇතුලේ වැඩ කරවමින් ප්‍රතිඵල පෙන්වමින් රජයක් විදිහටත් සාර්ථකයි, රටක් විදිහටත් සාර්ථකයි. ආනයන අපනයන පරතරය අඩු කරගන්න, අපනයන වැඩි කරන්න, ආනයන සීමා කරන්න, විදේශ විනිමය රටේ රඳව ගන්න සහ විදේශ විනිමය උපයන්න මේවැනි අවස්ථා රටක් ඇතුළේ නිර්මාණය කරගන්න පුළුවන් නේ කියලා මේවා ගැඹුරින් දැකලා විග්‍රහ කරන ඉදිරිය සඳහන් කරලා තියෙනවා.
අප ඊළඟ අවධානය යොමුවන්නේ එක්සත් ජාතික පක්ෂයට. මෙවර මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් වුණා. එකදු ආසනයක් හෝ මැතිවරණයට තරඟ කරමින් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නෑ. එක් ජාතික ලැයිස්තු ආසනයක් පමණ නැත්තම් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි ඔවුන්ට හිමිුණේ. කවදාවත් හිතපු නැති ඉරණමකට මුහුණ දුන්නු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව මේ වනවිට තවත් දැඩි අර්බුදයක පසුවන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා, මනෝජ් අයින් වුණා කියලා නැත්නම් ඉවත් වුණා කියලා පසුගියදා ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඉන් අනතුරුව තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ඔහු තාම නායකත්වයේ සිටිනවා, ඉවත් වීමට කැමැත්තක් නැහැ කියලා. ඒ අතරතුරේදී විවිධාකාරයේ පුද්ගලයන්ගේ නම් මේ වනවිට යෝජනා වෙලා තිබෙනවා. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට මොකක්ද වෙලා තියෙන්නේ මේ වෙනුවට?
ඔව්, දැන් එක්සත් ජාතික පක්ෂය අරමුදු දෙකක් ගැන මේ වෙලාවේ සාකච්ඡා කරමින් ඉන්නවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තිබුණා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ රැස්වීම තිබුණා. මෙහිදී පක්ෂේ නායකත්වයක පැත්තකින් සාකච්ඡා කරනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ තව පැත්තකින් සාකච්ඡා කරනවා. තවම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේට පුද්ගලෙක් නම් කරලා නැහැ. ඉතින් මේ නම් කිරීම තාම නැහැ. එක එක අදහස් වෙනවා. අලුත් මන්ත්‍රීවරයෙකුට දෙමු, පක්ෂේ මහලේකම්වරයාට දෙමු, එහෙම නැත්නම් නවකෙක් මෙච්චර කල් පාර්ලිමේන්තුවේ නොහිටපු කෙනෙකුට දෙමු, ජාතික ලැයිස්තුවේ ඉන්න කෙනෙකුට දෙමු. මේ වගේ අදහස් රාශියක් තියෙනවා. පැහැදිලිවම පක්ෂ නායකවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්නේ නැහැ කියලා තියෙනවා. දැන් ගාල්ලේදී වජිරාභේවර්ධන මැතිතුමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙමු, පක්ෂ නායකත්වයක් දෙමු කියලා ගාල්ල බලමණ්ඩල රැස්වීමකදී යෝජනා කරගත්තා. මේව බිම්මට්ටමෙනුත් යම් පීඩනයක් එල්ල වෙනවා, පක්ෂය ඇතුළේ සාකච්ඡා වෙනවා. ඉතින් එක පැත්තකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී තාම කාටද කියලා නැහැ. නායකත්වය සම්බන්ධයෙන් දැන් එක්සත් ජාතික පක්ෂයේ මෙතරම් දිය වෙලා යන්න පාර්ලිමේන්තු නියෝජනයක් නැති තැනටම පත් වෙන්න ප්‍රධානම හේතුව ඒ සඳහා වන මාතෘකාව තමයි නායකත්වය. දැන් ඒ නායකත්වය දුන්නනම් සමහර විට පක්ෂය කැඩෙන්නේ නැහැ, මේ ඉරණම අත් වෙන්නේ නැහැ කියලා කෙනෙක් කියනවා. දැනුත් ඒ නායකත්වය ලබා දීම පිළිබඳව අදහස් තිබුණා. එක වතාවක සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය අතෑරියා කියලා, තරුණ නායකයෙක් පත් කරමු කිව්වා, නායකත්වය සඳහා කැමැත්ත තියෙන අය ඉන්නවා කියලා කිව්වා. එතන ඒ පොලි බේනිපියා රවි කරුණානායක, දයාගමගේ වජිරාභේවර්ධන සහ කියලා විරාජකාරී වසන්, එක පැත්තකින් පක්ෂ නියෝජ්‍ය මහලේ කම්බුවන් විජයවර්ධන මැතිතුමාට මේ තනතුර දෙවි කියලා විශ්වාසයක් තිබුණා. ඉතින් මේ වගේ අදහස් රාශියක් මැද්දේ ආයමත් වාර්තා වෙන අලුත්ම ප්‍රවෘත්ති තමයි පළාත් සභා ඡන්දය අයින් වෙනකන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ නායකත්වයෙන් ඉන්න සූදානමක් තියෙනවා කියලා දෙන්නේ ඔහුත් කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෙදරදී පැවැත්වෙච්ච සාකච්ඡාවකදී අන්තර්කාලීන නායකවරයා විදිහට කරු ජයසූරිය මැතිතුමා පත් කරගනිමු කියලා යෝජනා වෙලා තියෙනවා. කරු ජයසූරිය මැතිතුමා මේ සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් වජිරාභේවර්ධන වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මේ වෙලාවේ තියෙන අන්තර්කාලීන නායකත්වයක් නෙවෙයි, අලුත් නායකයෙක් පත් කරලා පක්ෂය ගොඩගෙන යන්නයි උවමනාව තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. වජිරාභේවර්ධන මැතිතුමා පක්ෂ නායකත්වය බාර ගන්නව නම් ඔහුට උදව් කරන්න සූදානම් කියලා කරු ජයසූරිය මැතිතුමාගේ බෑන වෙච්චි ගාමිණී දිසානායක මැතිතුමාගේ ලොකු පුතා වෙච්චි නවින් දිසානායක මැතිතුමා එහෙම කියලා තියෙනවා. කොහොම වුණත් දැන් මේක ඇත්තටම අර්බුදයක තමයි තියෙන්නේ. පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තිබුණනේ තරුණයෙකුට මේ නායකත්වය ලබා දෙනවා කියලා අනාගතය පිළිබඳව හිතලා, ඒ තරුණ නායකත්වයේ මතු වෙනකන් තවත් මාස 6ක් පක්ෂේ නායකත්වය වෙනස් කරන්නේ නැතුව අලුත් තරුණ නායකයෙක් තෝරාපත් කරගන්නකම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ තව මාස 6කින් විතර මේ පත් කර ගැනීම සිද්ධ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මාස 6 වෙනකම් පක්ෂ නායකය විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරනවා කියන එක. දැන් මේක ගොඩක් වෙලාවට පළාත් සභා ඡන්දේ වරණකම් වෙන්නත් පුළුවන් කියලා කියනවා. හැමදාමත් නායකත්වයේ සම්බන්ධයෙන් අර්බුදයේ ඉස්සරහට ඇවිල්ලා ඔන්න නායකය වෙනස් වුණා, මෙන්න නායකය වෙනස් වුණා කියන දැනදී ආයමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මමයි නායකයා කියන තැනට මේක ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවෙත් මෙතරම් වාද විවාද සම්පන්න තත්ත්වයක් ඇතුළේ පාර්ලිමේන්තු නියෝජනයක් ඡන්දෙන් ජනතාව දීලා නැති වෙලාවක, ජාතික ලැස්ස මන්ත්‍රී ධුරයක් විතරක් තියෙන වෙලාවකත් අවසාන මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාස 6කට මේක ටිකක් කල් දාලා තියෙනවා වගේ තමයි පේන්නේ තියෙන්නේ. අඩුම තරමේ මාස 6ක්වත් ඔහු මේ නායකත්වයේ රැඳෙවි කියන අදහසක් තමයි දැන් මතුවලා තියෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැත්ුණා, විශේෂයෙන්ම මේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන්. ඒ රැස්වීම අවසන් වෙලා මන්ත්‍රීවරු පිටව ගියේ මාධ්‍යයට විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරමින්. අපි අදහස් වලින් බිඳකට දැන් අවධානය යොමු කරමු.
ලකුණු පළාතෙන් අපිට නායකයෙක් තෝරගන්න ඕන. වජිරාභිවදන සූසු කියලා මම යෝජනා කරනවා.
නායකත්ව මණ්ඩලයක් එක තාම මාසයක් දෙකක් යනකම් අපි එදයි යන්න බලන්න. හරි නායකයෙක් එනකම්.
අනාගත නායකයා වෙන්න ඕන රොණි ජෝදමෙත්තුමා. තරුණ නායකත්වයක් අපිට අවශ්‍ය නිසා හැමෝම ඉල්ලන්නේ රොණි ජෝදමෙත්තුමා තරුණ නායකින් නිසා.
සිංහල බෞද්ධ ඡන්ද අපට වැටලා නැහැ. සජිත් මහත්තයා පිළිතුරු වැටලත් නැහැ. ඒ නිසා මේ සිංහල බෞද්ධ ඡන්ද ගන්න පුළුවන් එකම මනුස්සය කරු.
අද නායකතුමා කිව්වේදී පළස් සභාවෙන් පස්සේ තීරණයක් ගන්නවා කියලා. එතන ඉවරේම පළස් සභාවෙන් පස්සේ.
අලුත් බලාපොරොත්තුවක් තියන ආවේ අලුත් තරුණ නායකයෙක් බිහිවේ කියලා. හැබැයි අලුත් නායක කෙනා ආයෙත් අලුතෙන්ම පත්වෙච්ච නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තියෙන තමයි. අපි අලුත් අපේක්ෂක විදිහට අපිට ඇත්තටම කනගාටුයි. නායකතුමා තාමත් යන්නේ නැහැ. බොරුවට කියන්නේ.
එක්සත් ජාතික පක්ෂයත් සමග අත්වල් බැඳගෙන ඉදිරියේදී ගමනක් යාමට තමන් බලාපොරොත්තු වෙන සිටින බව සමග ජනබල වේගය ප්‍රකාශයට පත් කළා තිබෙනවා. විශේෂයෙන්ම හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වගේම වර්තමානයේ සමග ජනබල වේගය නියෝජනය කරන හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාත් මේ පිළිබඳව අදහසක් පසුගියදා ප්‍රකාශයට පත් කළා. මෙන්න මේ ආකාරයෙන්
සමග ජනබල වේගය යම්කිසි ජයග්‍රහණයක් ලබා ගත්තා. මාස කිහිපයක් පැරණි දේශපාලන පක්ෂයක් හැටියට පැරණි එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලුම දෙනා වාගේ අපිත් එක්ක හිට ගන්න බව මේ ඡන්දයෙන් පෙන්නලා දුන්නා. අත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ගැන දුක් වෙනවා. මොකද එහෙම විය යුතු නැති තත්වයකට පත් වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියේදී ඉස්සරහට ගමන් කරන්න.
හොඳයි, අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු පළවෙනි කැබිනට් රැස්වීම වෙත. විශේෂයෙන්ම අලුත් පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පළවෙනි කැබිනට් රැස්වීම පැවැත්වෙනවා කියලා තමයි මනෝජ් මේ වනට ආරංචි වෙලා තිබෙන්නේ. අපි ඒ ගැන කතා බහ කරමු.
ඔව්, අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම මේ බදාදා පැවැත්වෙනවා. අනිද්ද දවසේ උදේ 10ට ජනාධිපති කාර්යාලයේ තමයි කැබිනට් රැස්වීම තියෙන්නේ. දැන් මේ පාර ඉක්මනින් චන්දිවරච්ච ගමන් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දුන්නා. ඉතා ඉක්මනින් වැඩ පටන් ගත්තා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්න දවසට පස්සේ දවසේම වැඩ පටන් ගත්තා. එතැන්ම අමාත්‍යවරු බදාදා දිවුරුම් දීලා බ්‍රහස්පතින්දාම වැඩ පටන් ගත්තා. සමහර සිකුරාද පටන් ගත්තා. අදත් සමහර ඇමතිවරු වැඩ පටන් ගන්න නියමිත වෙලා තියෙනවා. දැන් වෙනදා දිවුරුම් දීලා මල්වතු වස්කිරි මහනායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීම වැනි කරුණු තියෙනවා. මෙවර මහනුවරව දිවුරුම් දීලා මහනුවරව බස් එක නැගලා ඔක්කොම ඇමතිවරු එකපාර ගිහිල්ලා මහනායක ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. එතකොට තා වැඩ කරන්න යන කාලය ඉතුරු වෙනවා. දැන් වැඩ පටන් අරගෙන තමන්ගේ අමාත්‍යංශ දියුණු කරන්න, තමන්ගේ විෂයන් දියුණු කරන්න යෝජනා සහ සැලසුම් ජනාධිපතිතුමා ඉල්ලලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් මේ සියල්ල මැද්දි පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින් කැබිනට් මණ්ඩලය 19 වෙනිදා එමන්ද තමන් ඉද බදාද දවසේ උදේ 10ට රැස් වෙන්න සියලු කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව එමන්ද තම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අදහසක් තියෙනවා. ඒ කියන්නේ නීති වෙනස් කර ගැනීමේ උවමනාවක් තිබෙනවා. ඒ සඳහා වෙන පත්‍රිකාවක් පළවෙනි කැබිනට් මණ්ඩලයටම අධිකරණ අමාත්‍යවරයා විදිහට ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වුණු ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇමතිවරයා, අධිකරණ ඇමතිවරයා විසින් යම් ලියවිල්ලක් පත්‍රිකාවක් මේ සංශෝධනයෙන් සම්බන්ධයෙන් අරගෙන එයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ මත පදනම් වෙලා කැබිනට් රැස්වීමත් ලබන බදාදා දවසේ 19 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන කලින් දවසේ රැස් වෙන නියමිතයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා මේ අමාත්‍යංශවල ඉදිරි ව්‍යාපෘති පිළිබඳව ව්‍යාපෘති සැලසුම් ඉල්ලලා තියෙනවා කියලා වාර්තා වෙන. එතකොට වෙනද වගේ අර වෙන වෙනම වැඩ කරනවා වෙනුවට මොකක්ද ප්‍රොජෙක්ට් එක, මොකක්ද ඒකේ අරමුණ, ඉලක්කය, මේව ඇතුළත්ව යම් වැඩ පිළිවෙලක් ලබා දෙන්න ජනාධිපතිතුමාට සිද්ධ වේවි කියලා අමාත්‍යංශ මට්ටමින් අමාත්‍යවරුන්ගේ මට්ටමින් වාර්තා වෙනවා.
හොඳයි, ඒ සමගින් අපි අද දවසේදී SBS සිංහල ගුවන්විදුලිය ගැන ශ්‍රී ලංකාවේ පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජෝතිරියාවල. අපි කතා බහ කරමින් පසු ඒ ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවිච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ අපි බලමු. එහෙනම් මනෝජ්, ලබන සතියේදී කතා බහ කරන්නට අලුත් පාර්ලිමේන්තුවෙන් අනතුරුව පළවෙනි කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දුවන්නේ මොන ආකාරයෙන්ද කියලා, විශේෂයෙන්ම අලුතෙන් ගන්නා වූ තීන්දුව තීරණත් එක්ක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, ජන සමාජයට, සංස්කෘතියට, දේශපාලනයට මොන වගේ බලපෑමක්, මොන වගේ වෙනස්කමක් සිද්ධ වෙයිද කියලා අපි කතා බහ කරමු ලබන සතියේ සඳුදා. අපි එහෙනම් සමුගන්නයි සූදානම් වෙන්නේ. මනෝජ්, ඔබට බොහොමත්ම ස්තුතියි. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු ශ්‍රී ලංකාවේ පුවත් විමසුමෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.